ලංකාවේම දරුව මේ වෙලාවේ ගෙදර ඉන්න නිසා ඔන්න අපි නැවතත් රුහුණු ගුරු ගෙදර ගුවන් විදුලියෙන් 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යන විෂය යටතේ තවත් තුන්වන පාඩමට අදාළ තවත් පාඩම් කොටසක් අරගෙන ගුවනින් ආව දූල පුතාලගේ නිවහනටම ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යන විෂය යටතේ අද අපි මේගෙන පාඩම ගෙන එන්නේ ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යන විෂය ආචාර්යනි මහේෂා දමයන්ති ගමලත්ගේ හා ගාල්ල උස්වතුන් හසානා විද්‍යාලයේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යන විෂය ආචාර්යනි කේ දිනුෂා ප්‍රියන්ති පෙරේරා. අපිට අද තියෙනවා දුවේ පුතේ ව්‍යාපාර සංවිධානවලම තවත් කොටසක් ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම. කොහොමද ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ? ඒක පුද්ගල ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාර නාමය පවත්වාගෙන යනවා නම් අන්න ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙනවා. උදාහරණයක් විදිහට මෙහෙම ගනිමු. ගයාල් පෙරේරාගේ ව්‍යාපාරය ගයාල් නමින් පවත්වාගෙන යනවා නම් අන්න ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න ඕන. මෙතෙන්දි සිද්ධ වෙන්නේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම පමණයි. එමගින් මේ ව්‍යාපාරය සඳහා නීතිමය පුද්ගල භාවයක් හිමි වෙනවා කියලා අදහස් කරන්න එපා දුවේ පුතේ. නීතිමය පුද්ගල භාවයක් හිමි වෙන්නේ නැහැ. එහෙමනම් ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ නෛතික ක්‍රියාපටිපාටි අපි දැන් බලමු. ඒක පුද්ගල ව්‍යාපාරයක් නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නමින් නැතුව වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න ඕන. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ බලධාරියා වෙන්නේ අදාළ පළාත් සභාවේ කවුද? ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා. මෙතෙන්දි කරන්න ඕන ලියාපදිංචිය සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍රය කොහෙන්ද ගන්න ඕන? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න පුළුවන්. ඊළඟට ලියාපදිංචි කිරීමට අදාළ ගාස්තු නියම කරන්න ඕන. එතකොට ඒ පළාත් සභාවලට පැවරිලා තියෙන බලතල අනුව තමයි මේ ගාස්තු නියම කරන්නේ. ඒ වගේම තමයි මේ ඒක පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කළා දින 14ක් ඇතුළත මේ ව්‍යාපාර නාමය ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන්න ඕන. මෙතෙන්දි ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය සඳහා මේ අනුගමනය කරන ක්‍රියාපටිපාටිය නිතර නිරන්තරවම විභාග ප්‍රශ්න පත්‍රයට අහලා තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාළ ඉල්ලුම් පත්‍රය ලබා ගන්න ඕන. මේ සඳහා මෙන්න මේ ඉල්ලුම් පත්‍ර දෙක දූල පුතාලා ලබා ගන්න ඕන. බලන්න මොනවද කියලා. ඒක පුද්ගල ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය. ඔන්න ඒක එකක්. ඊළඟ එක තමයි ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන ග්‍රාම නිලධාරී වාර්තාව ලබා ගන්න අවශ්‍ය ඉල්ලුම් පත්‍රය. දෙවනි එක තමයි ග්‍රාම නිලධාරී සහතික කළ වාර්තාව සහ ওই නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය ලියාපදිංචියට අවශ්‍ය ගාස්තුවත් සමග කොහාටද බාර දෙන්න ඕන? ප්‍රාදේශීය ලේකම් වෙත බාර දෙන්න ඕන. ප්‍රාදේශීය ලේකම්ට ඒ ලේඛන සියල්ලම බාර දීලා ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය එතකොට නිකුත් කරනවා. මෙන්න මේ සහතිකය ඔගොල්ලෝ දැකලා ඇති ව්‍යාපාරික ස්ථානවලට ගියාම ඒ ව්‍යාපාර ස්ථානයේ ඒවා ප්‍රදර්ශනය කරලා තියෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න ඕන ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාපටිපාටිය මොකක්ද කියන එක. දැන් බලමු දුවේ පුතේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමෙන් ලබා ගන්න පුළුවන් වාසි නැත්නම් ප්‍රයෝජන මොනවද කියලා. එකක් තමයි අනන්‍යතාවයක් ලැබෙනවා. ඒ කියන්නේ තම ව්‍යාපාරය වෙනත් ව්‍යාපාරවලින් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒක වාසියක්. ඊළඟට තමයි ව්‍යාපාර නාමයේ අයිතිය තහවුරු වෙනවා. ඒ කියන්නේ අයිතිකරුගේ නමට ලියාපදිංචි වෙනවා ව්‍යාපාර නාමය. අන්නේ අයිතිය තහවුරු වෙනවා. තවත් එකක් තමයි රජයෙන් ලබා දෙන දිරිගැන්වීම් ලබා ගැනීමට සුදුසුකමක් වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාර සඳහා රජය විවිධ පහසුකම් සපයනවා. අන්නේ පහසුකම් ලබා ගන්න ලියාපදිංචිය ව්‍යාපාරවලට වැඩි අවස්ථාවක් දෙනවා. තවත් ප්‍රයෝජනයක් තමයි දුවේ පුතේ ණය ලබා ගන්න පුළුවන්. ඒකත් පහසුවක්. නාමය ලියාපදිංචි කළාම ඒ ව්‍යාපාරයේ පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. අන්න ඒ නිසා ණය සැපයීම් කරුවන් ණය සඳහා ණය සැපයීමට පෙළඹෙනවා. අපි දුවේ පුතේ මේ සාකච්ඡා කරේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය යටතේ තුන්වෙනි පාඩම අපි ඔයගලන්ට සම්පූර්ණ ඉවර කරා. දැන් අපි තවත් ප්‍රධාන කොටසක් පටන් ගන්නෝ. ඒ තමයි ගිණුම් කරන කොටස. ඉතින් ගිණුම් කරණය ඉතාම වැදගත්. මොකද දුවල පුතාල දන්නවා ප්‍රශ්න පත්‍රයට ලකුණු 100ක් ලැබෙනවා. මේ ලකුණු 100ෙන් ලකුණු 60ක්ම ලැබෙන්නේ ගිණුම් කරන කොටසට. එතකොට දැන් අපිට ලැබෙන පළමුවන පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 40ක් තියෙනවා. මේ බහුවර්ණ ප්‍රශ්න 40න් ප්‍රශ්න 25ක් හරි 24ක් වගේ, ඒ කියන්නේ 17 වෙනි ප්‍රශ්නේ ඉඳලා 40 වෙනි ප්‍රශ්නේ දක්වා ප්‍රශ්න 23ක් තියෙනවා. එතකොට එක ප්‍රශ්නයකට එක ලකුණ ගානේ ලකුණු ඔයගලන්ට ලැබෙනවා. ඒ වගේම තමයි දෙවනි ප්‍රශ්න පත්‍රෙනුත් ලකුණු 35ක් 36ක් ලබා ගන්න පුළුවන් ගිණුම් කරන කොටසට. එතකොට මේ මුළු ලකුණු 60ක් වගේ ගිණුම් කරන විෂය කොටසේ ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඉතාම වැදගත් ගිණුම් කරන කොටස. මේ විෂය කොටස ඉතාම ආධුනික විෂයක් දරුවන්ට. ඒ නිසා ඉතාම වැදගත් කොටසක මූලාරම්භය තමයි 10 ශ්‍රේණියේ මේ ගිණුම් කරන කොටසින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා දුවේ පුතේ ගිණුම් කරන පදනම තමයි අපි අද ඔබට පැහැදිලි කරන්නේ. ඒ නිසා දුවල පුතාලා මේ විෂය කොටස ඉතාම මනවින් ධාරණය කරගෙන අවබෝධ කරගන්න ඕන. එහෙම වුණොත් අපිට පුළුවන් වෙනවා මෙතනින් ඉදිරියට තියෙන සියලුම ගිණුම් පාඩම් ඉතාම පහසුවෙන් ඔබට අවබෝධ කරගන්න. ඒ වගේම නිපුණතාව හැකියාව ලබා ගන්න පුළුවන්. ඒකත් මතක තියාගනිමින්ම දුවේ පුතේ අපි පාඩමට ප්‍රවේශ වෙමු. ගිණුම් කරණය ගත්තම මුල්‍ය ගිණුම් කරණය හා කළමනාකරණ ගිණුම් කරණය කියලා ප්‍රභේද වෙනවා. අපි මෙතෙන්දි කතා කරන්නේ මුල්‍ය ගිණුම් කරණය ගැන පමණයි. කළමනාකරණ ගිණුම් කරණය ඔයගලන්ට උසස් පෙළ හා ඉන්නහාට තියෙන විභාග අධ්‍යයනය කරනකොට හදාරන්න පුළුවන්. මුල්‍ය ගිණුම් කරණයෙන් ඉදිරිපත් කරන්නේ දුවේ පුතේ ඓතිහාසික තොරතුරු. එහෙමනම් අතීත තොරතුරු. උදාහරණයක් ලෙස කිව්වොත් අයිතිකරු මුදලින් ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක් යෙදුවා. මේක සිද්ධ වෙලා ඉවරයි. ඒක ඓතිහාසික තොරතුරක් විදියට ගන්න පුළුවන්. තවත් නිදසුනක් කිව්වොත් අත්පිට මුදලට රුපියල් 50,000ක් වටින භාණ්ඩ දොගයක් ගත්තා කිව්වම භාණ්ඩ අරගෙනත් ඉවරයි. එහෙනම් ගනුදෙනුව සිද්ධ වෙලත් ඉවරයි. මෙවැනි ගනුදෙනු විශාල ප්‍රමාණයක් යොදාගෙන තමයි අපි ඉදිරියේදී ගිණුම් වාර්තා පිළියෙල කිරීමට යොමු වෙන්නේ. අපි අද බලමු ගිණුම් කරණය හැඳින්වීම. මේ පරිච්ඡේදයෙන් ඕගොල්ලන්ට මෙන්න මේ කරුණු සාකච්ඡා කරනවා. එකක් තමයි ගිණුම් කරණය කියන්නේ මොකක්ද, ගිණුම් කරණයේ අරමුණු සහ අවශ්‍යතාවය. ඊළඟට තමයි ව්‍යාපාරික ගනුදෙනු. ඒ වගේම විවිධ ව්‍යාපාර ගනුදෙනු තුළින් බිහිවෙන වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් පිළිබඳව අපි මෙහිදී සාකච්ඡා කරනවා.
පළවෙනි කොටස තමයි අපි ගිණුම් කරණය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. මුල්ම පදනම ඒක. අපි ඉස්සෙල්ලා ඒක දැනගන්නේ නැතුව මුකුත් කරන්න බෑ. ඕගොල්ලගේ 10 ශ්‍රේණියේ පෙළ පොතේ පාඩම් 12ක් තියෙනවා. පාඩම් 12න් 1, 2, 3 පාඩම් විතරයි ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම්. ඉතිරි පාඩම් ඔක්කොම ගිණුම් කරණයට අදාළ පාඩම්. මේක නිසා ගිණුම් කරණය කොටස ඉතා වැදගත් බව ඔබ මීට පෙරදී දැන් සවන් දුන්නා. අපි බලමු මොකක්ද මේ ගිණුම් කරණය කියලා කියන්නේ කියලා. දැන් ඕගොල්ලෝ දන්නවනේ ඉස්සෙල්ලා ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. මේ වෙන විට දන්නවා ඕගොල්ලෝ. මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් අපි ව්‍යාපාරයක් කියලා කියනවා. අපි පහුගිය පාඩම් කොටස් වලින් ඒ බව පැහැදිලි කළා. ව්‍යාපාරවල සිදුවෙනවා ගනුදෙනු නේද? ව්‍යාපාරවල ගනුදෙනු රාශියක් සිදුවෙන තැන. දැන් සුපිරි වෙළඳ සැලකට ගිහිල්ලා බලන්න, මහා පරිමාණ ෂොපින් මෝල් එකකට ගිහිල්ලා බලන්න, ඔබේ නිවසාවට තියෙන සිල්ලර කඩේකට ගිහිල්ලා බලන්න, මහා පරිමාණ රෙදි වෙළඳ සැලකට ගිහිල්ලා බලන්න, මුදල් ගෙවලා ඇතුල් වෙන රෝහලකට ගිහින් බලන්න, සිදුවන ගනුදෙනු ගැන හිතලා බලන්න. මේ වගේ තැන්වල කොච්චර ගනුදෙනු සිද්ධ වෙනවද කියලා. මුදල් ගෙවනවා, මුදල් ලැබෙනවා, ණය වෙනවා ආදී වශයෙන් ගනුදෙනු සිද්ධ වෙනවා. මේ ගනුදෙනු කිසිවෙකුට මතක තියාගන්න බෑ නේද? කිසිම කෙනෙකුට මේ සිද්ධ වෙන ගනුදෙනු රාශියම මතක තියාගන්න බෑ. ඒ විතරක් නෙවෙයි, මේවායෙන් ප්‍රතිඵල මතකයෙන් හදන්නත් බෑ. දැන් මේ ගනුදෙනු වල ප්‍රතිඵල තියෙනවනේ. දැන් ආදායම් වියදම් ඒ වගේ ප්‍රතිඵලත් අපිට මතකෙන් හදන්නත් බෑ. ඒ නිසා අනිවාර්යෙන්ම සාධාරණ වාර්තාකරණයක්, මූල්‍ය ගනුදෙනු වාර්තාකරණයක් අපිට අවශ්‍ය වෙනවා. ගනුදෙනු ව්‍යාපාරයකට විතරක් නොවෙයි, අපේ ගෙදරේ දොරේදීත් මේ ගනුදෙනු මතක තියාගන්න අපිට අමාරුයි නේද? දැන් ගෙදර අම්මා තාත්තා ආදායම් ලබනවා. ඒ ආදායමට අනුව අපි නිවසේ වියදම සැලසුම් කරගන්න ඕනේ. ඒක නිසා මේක මේ ගෙදරට, රජයට, ව්‍යාපාරවලට පොදුයි මේ ගිණුම් කරණය කියන කටයුත්ත. එහෙනම් දැන් බලමු ගිණුම් කරණය කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා ව්‍යාපාරවලට ඇල්මක් දක්වන
ඇල්මක් උනන්දුවක් දක්වන විවිධ පාර්ශව ඉන්නවා. ඒක ගැන අපි වේලසනින් කතා කරලා තියෙනවා ව්‍යාපාර අධ්‍යයන පාඩමේදී. ව්‍යාපාර පිළිබඳ ඇල්මැති පාර්ශව කියලා. නේද? එතකොට අපි මේ ඇල්මැති පාර්ශව විදියට දැනගත්ත අයිතිකරුවන්, කළමනාකරුවන්, ගනුදෙනුකරුවන්, නයහිමියන්, සැපයුම්කරුවන්, සේවකයන්, මූල්‍ය ආයතන, රජය ආදී බොහෝ ඇල්මක් උනන්දුවක් දක්වන පාර්ශව ව්‍යාපාරයට ඉන්නවා. ඔවුන්ගෙන් යමක් ව්‍යාපාරයේ බලාපොරොත්තු වෙනවා. නේද? ව්‍යාපාරයේ බලාපොරොත්තු වෙනවා මේ ඇල්මැති පාර්ශවයන්ගෙන් යමක්. ඒ වගේම විශේෂයෙන්ම අයිතිකරුවන්ට, කළමනාකරුවන්ට ව්‍යාපාරයේ වෙනුවෙන් මූල්‍යමය තීරණ ගන්න සිද්ධ වෙනවා. නේද? ව්‍යාපාරයේ යම් යම් තීරණවලට එළඹෙන්න සිද්ධ වෙනවා අයිතිකරුවන්ට, කළමනාකරුවන්ට. එතකොට මෙතනදී මොන තොරතුරුද අවශ්‍ය වෙන්නේ ඒගොල්ලන්ට? මූල්‍ය තොරතුරු අවශ්‍ය වෙනවා මේගොල්ලන්ට ඒ තීරණ ගන්න. තොරතුරු සම්පාදනය කරලා නේද ව්‍යාපාරයේ සිද්ධ වෙච්ච තොරතුරු සම්පාදනය කරගන්න ඕන. ඒ පාරේ තොරතුරු හොඳට සකස් කරගන්න ඕන. ඒ සකස් කරපු තොරතුරු ඉදිරිපත් කරන්න මොකක් හරි ක්‍රමවේදයකට ඉදිරිපත් කරන්න ඕන. ඉතින් මේක තමයි මේ ගිණුම් කරන ක්‍රියාවලිය කියලා අපි කියන්නේ. මේ ගිණුම් කරණේ කියන්නේ ක්‍රියාවලියක් නේද? මොනවා හරි යෙදවුම් තියෙන්න ඕන, ක්‍රියාවලියක් සිද්ධ වෙන්න ඕන, නිමවුමක් තියෙන්න ඕන. ඉතින් මේ සියලු කටයුතු ගිණුම් කරණය තුළින් සිද්ධ වෙනවා. දැන් උදාහරණ විදියට අපි ඇල්මක් උනන්දුවක් දක්වන පාර්ශව විදියට ගමුකෝ අයිතිකරුවන්. අයිතිකරුවන් ගත්තම ආයෝජනයේ සුරක්ෂිතභාවය තියෙනවද කියලා, ප්‍රමාණවත් ලාභයක් ලැබෙනවද කියන එක ඒගොල්ලන්ට ව්‍යාපාරේ බලා ගන්න ඕන නේද? ඊට පස්සේ ව්‍යාපාරයේ ඉදිරි වර්ධන කටයුතු සඳහාත් ගිණුම් කරණය ඒගොල්ලත් ඒ තොරතුරු තමයි බලාපොරොත්තු වෙන්නේ. අයිතිකරුවන් ඒ ව්‍යාපාරයේ තොරතුරු ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල් සඳහා. එතකොට කළමනාකරුවන්ට ඇයි මේ ව්‍යාපාරයේ පිළිබඳ තොරතුරු අවශ්‍ය වෙන්නේ? ඇත්තටම ඒගොල්ල තමයි ව්‍යාපාරයේ අරමුණු ඉටු කරගන්න යම් යම් තීරණවලට එළඹෙන්නේ. එතකොට ඒගොල්ල ගත්තු මේ තීරණ සාර්ථකද කියලා දැනගන්න නම් ඒගොල්ලන්ට මේ ගිණුම් කරන තොරතුරු, ව්‍යාපාරය පිළිබඳ තොරතුරු අවශ්‍ය වෙනවා. ඒ වගේම සේවකයොත් එහෙමයි. ව්‍යාපාරය වැඩ කරන සේවකයෝ ගත්තාමත් ඒගොල්ලන්ටත් අවශ්‍යයි අපිට මේ සාධාරණ වැටුපක් ලැබෙනවද, මෙහි මෙතන වැඩ කිරීමෙන් රැකියා සුරක්ෂිතභාවයක් තියෙනවද කියන එක ඒගොල්ල දැනගන්නේ මේ ව්‍යාපාරයේ තොරතුරු වලින්. එතකොට මේ තොරතුරු තමයි මේ ගිණුම්කරණය කියලා අපි ඉදිරිපත් කරන්නේ. එහෙමනම් ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ව්‍යාපාරයට ඇල්මක් උනන්දුවක් දක්වන පාර්ශවවලට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සම්පාදනය කරලා සකස් කරලා තොරතුරු සැපීමේ ක්‍රියාවලිය අපිට ගිණුම්කරණය කියලා හඳුන්වන්න පුළුවන්. දැන් විභාගයට අපෙන් ඇහුවොත් අහනව සමහර සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල මම දැකලා තියෙනවා ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. එතකොට අපි දෙන්න ඕන උත්තරය තමයි ව්‍යාපාරයට ඇල්මක් උනන්දුවක් දක්වන පාර්ශවවලට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සම්පාදනය කරලා සකස් කරලා තොරතුරු සැපීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය ලෙස හැඳින්වෙනවා කියලා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. බොහෝ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික තීරණ සඳහා මූල්‍යමය තොරතුරු ඉතා වැදගත් වෙනවා. එම මූල්‍යමය තොරතුරු සැපීමට පවතින ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණය කියලා අපි කියනවා. ව්‍යාපාරයක රුපියල් ශත පිළිබඳ තොරතුරු සකස් කරලා විවිධ ප්‍රකාශන හදලා ඒවට අපි කියනවා මූල්‍ය ප්‍රකාශන කියලා. එහෙම නැත්නම් ව්‍යාපාරයක ලාභ පාඩු හෙළි කරන ප්‍රකාශ කියලාත් අපි කියනවා මේ මූල්‍ය මේ ව්‍යාපාරයේ තොරතුරු ඉදිරිපත් කරන විදියට. ඒ අපි එක එක නම් වලින් ඒ තොරතුරු හඳුන්වනවා.
හරි, දැන් බලමු දුවේ පුතේ ගිණුම්කරණය හැඳින්වීම යටතේ දෙවෙනි කොටස. ගිණුම්කරණයේ අරමුණු සහ අවශ්‍යතාවය. දැන් ඔබ දන්නවා ගිණුම්කරණය කියන්නේ මොකක්ද. දැන් බලමු ගිණුම්කරණයේ අරමුණු. ගිණුම්කරණයේ අරමුණු තමයි දුවේ පුතේ ව්‍යාපාරයට විවිධ ඇල්මක් උනන්දුවක් දක්වන පාර්ශවවලට තීරණ ගැනීමේදී ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීම. විභාගයට ඇහුවොත් ඒ නිර්වචනය ඒ විදිහටම ලියන්න. ඇල්මක් උනන්දුවක් දක්වන වැදගත් පාර්ශව ලෙස දැන් ඔබ දන්නවා හිමිකරුවෝ, එහෙම නැත්නම් අයිතිකරුවන්, ණය හිමියන්, ගනුදෙනුකරුවන් සහ රජය වගේ පාර්ශව අපිට වැදගත් වෙනවා. ඒ සෑම පාර්ශවයක්ම දුවේ පුතේ විවිධ ස්වරූපයේ තීරණ ගන්නවා. ඒ වගේම තමයි ඒ විවිධ තොරතුරු ඔවුන්ට අවශ්‍ය වෙනෝ තීරණ ගන්න. එහෙනම් ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ වෙන්නේ මොකක්ද ඒ විවිධ පාර්ශවවලට අවශ්‍ය විවිධ තොරතුරු සපයන්න. හොඳයි. එහෙනම් දැන් බලමු ගිනුම්කරණයේ අවශ්‍යතාවය මොකක්ද කියලා. ඒ කියන්නේ ගිනුම්කරණයේ අරමුණ දැන් දන්නවා. දැන් බලමු අවශ්‍යතාවය මොකක්ද කියලා. අපි මේවට කියනවා දුවේ පුතේ විභාගෙට අහනවා මේවට උපාරමුණු කියලාත් කියනවා. අවශ්‍යතාවය වගේම උපාරමුණු කියලාත් කියනවා. එක උපාරමුණක් තමයි ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් උපයලා තියෙනවද කියලා බලාගන්නේ අපි මේ ගිනුම්කරණයේ. ඒ වගේම තමයි ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සතුටුදායකද යන්න දැනගන්නත් අපිට තවත් එක උප අරමුණක්. තව උප අරමුණක් තියෙනවා නීතිමය අවශ්‍යතා ඉටු කරන්න. ඒ කියන්නේ සමහර ව්‍යාපාර සඳහා දුවේ පුතේ ගිනුම් වාර්තා ඉදිරිපත් කරන්න නීතියම අනිවාර්ය කරලා තියෙනවා. කලින් ඔබ සවන් දුන්නා වගේ ගනුදෙනු අමතක වීම හා අතපසු වීම ආදිය තුලින් සිදුවිය හැකි අවාසි අවම කරගන්නත් මූල්‍ය කටයුතු ක්‍රමවත් කරගන්නත් එක අරමුණක් තමයි මේ ගිනුම්කරණයේ අවශ්‍යතාවය. මේ අරමුණ ඉටු කරගන්න ගිනුම්කරණය මගින් විවිධ ස්වරූපයේ වාර්තා කාටද ඉදිරිපත් කරන්නේ? ඇල්මැති පාර්ශවවලට. අන්න ඒ වාර්තාවලට තමයි දුවේ පුතේ අපි කියන්නේ මොනවද? මූල්‍ය ප්‍රකාශ කියලා. එහෙනම් මූල්‍ය මේ වාර්තාවලට පදනම වෙන්නේ මොනවද? එහෙනම් ව්‍යාපාර ගනුදෙනු. ඒක හොඳට මතක තියාගන්න.
එතකොට ගිනුම්කරණය හඳුන්වා දෙනකොට අපිට කතා කරන්නම වෙන දෙයක් තමයි ගිනුම් මේ ගනුදෙනු කියන එක. මොකක්ද මේ ගනුදෙනුවක් කියලා කියන්නේ? දැන් ඔබත් අපිත් ගනුදෙනු ඕන තරම් සිදු වෙනවා. ඔබ අතිනුත් මම අතිනුත් ගනුදෙනු සිද්ධ වෙනවා. ගනුදෙනු යන වචනය අපිට නිතර ඇහෙන වචනයක් වුණත් අපි මේකේ හරියට තේරුම අර්ථකථනය දැනගෙන ඉන්න ඕන. එතකොට අපි මෙන්න මෙහෙම අර්ථ දක්වන්න පුළුවන් අපිට ගනුදෙනුවක් කියන එක. ව්‍යාපාරය හා වෙනත් පාර්ශ්ව අතර සිදුවන සම්පත් හුවමාරු වීම ගනුදෙනුවක් ලෙස හඳුනා ගන්න පුළුවන්. හරිද? ව්‍යාපාරය හා වෙනත් පාර්ශ්ව අතර සිදුවන සම්පත් හුවමාරුව. එතකොට ව්‍යාපාරයක් සිය කටයුතු කරගෙන යාමේදී එම ව්‍යාපාරයේ සතු සම්පත් විවිධ පාර්ශ්ව සමග හුවමාරු කර ගැනීමක් සිදු වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් අත්පිට මුදලට භාණ්ඩ ලබා ගත්තම ව්‍යාපාරය සහ භාණ්ඩ සැපයුම්කරුවන් යන පාර්ශ්ව දෙක අත් සම්බන්ධ වෙනවා නේද? එතකොට මුදල් සහ භාණ්ඩ තමයි හුවමාරු වෙන්නේ නේද? ව්‍යාපාරයක විවිධ ස්වරූපයේ ගනුදෙනු තියෙන්න පුළුවන්. මේවා අතරින් ගිනුම්කරණයේදී අපි සැලකිල්ලට ගන්නේ වටිනාකම මුදලින් මනින්න පුළුවන් ගනුදෙනු හා සිද්ධි පමණයි. අපි ගිනුම්කරණයේදී සැලකිල්ලට ගන්නේ මුදලින් මනින්න පුළුවන් ගනුදෙනු හා සිද්ධි, ව්‍යාපාරයට අදාළ සිද්ධි විතරයි අපි ගනුදෙනු කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපි බලමු මේ වටිනාකම මුදලින් මැනිය හැකි ගනුදෙනු මොනවද කියලා. රුපියල් ලක්ෂයකට භාණ්ඩ තොගයක් විකිණීම නේද? ඊට පස්සේ රුපියල් 50,000ක් වූ මාසික වැටුප් ගෙවීම. රුපියල් 300,000ක් වූ බැංකු ණයක් ලබා ගැනීම. රුපියල් 5,000ක් විදුලි වියදම් සඳහා ගෙවීම. ඔව තමයි අපිට ගනුදෙනු සඳහා දෙන්න පුළුවන් උදාහරණ. එතකොට මෙතෙන්දි වෙන්නේ සම්පත් හුවමාරුවක් නේද? අපේ අතේ සල්ලි, අපේ අතේ තියෙන මුදල් තව කාලකටවත් යනවා. එයාලගෙන් භාණ්ඩ ගත්තොත් ඒගොල්ලගාව තියෙන භාණ්ඩ කියන ඒවා අපි ළඟට එනවා. එතකොට සම්පත් හුවමාරුවක් තමයි සිද්ධ වෙන්නේ. මෙම සම්පත් හුවමාරුවට අමතරව ව්‍යාපාරය තුළ සිද්ධ වෙන ඇතැම් සිද්ධිද අපි ගිනුම්කරණයේදී ගනුදෙනු විදියට සලකනවා. ඒ කියන්නේ ව්‍යාපාරයට බලපෑමක් ඇති කරන සමහර සිද්ධි තියෙනවා. ඒවා අපිට වාර්තාකරණය කරන්න සිද්ධ වෙනවා නේද? රුපියල් 10,000ක භාණ්ඩ තොගයක් විනාශ වෙනවා. රුපියල් 300,000ක ලැබිය යුතු ණය මුදලක් බොල් ණය බවට පත් වෙනවා. එතකොට ඒව ව්‍යාපාරයට ප්‍රමාණාත්මකව මනින්න පුළුවන් ගනුදෙනු. එතකොට සිද්ධි ඒවා ඉතින් අපි ගනුදෙනු විදියට සලකනවා. ගිනුම්කරණයේදී සැලකිල්ලට ගනු ලබන මෙවැනි සිදුවීම්ද පුළුල් අර්ථයෙන් ගත්තාම අපිට ගනුදෙනුවක්ම කියලා කියන්න පුළුවන්. දැන් කලමනාකාරතුමා වයසට යාම, ප්‍රියමනාප සේවිකාවන් බඳවා ගැනීම වගේ දේවල් අපි ව්‍යාපාරයක සිද්ධි කියලා හඳුනගන්නේ නෑ. ඒවා ව්‍යාපාරයට බලපාන දෙයක් විදියට අපි ප්‍රමාණාත්මකව අපිට මුදලින් මනින්න බෑ. ඒව නිසා ඒ සිද්ධි අපි ව්‍යාපාර ගනුදෙනු විදියට සලකන්නේ නෑ. ගනුදෙනු ගත්තම අත්පිට හෝ ණයට සිද්ධ වෙන්නත් පුළුවන්. දැන් ගනුදෙනුත් අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. අත්පිට සිදුවන ගනුදෙනු, ණයට සිදුවන ගනුදෙනු. අත්පිට ගනුදෙනු කියලා කියන්නේ ගනුදෙනුවේ වටිනාකම ඒ ගනුදෙනුව සිදුවන අවස්ථාවේදීම බේරුම් කරනවා නම් ඒක අත්පිට ගනුදෙනුවක් කියලා අපි කියනවා. එතකොට ගනුදෙනුවේ වටිනාකම පසුව ගෙවන්න එකඟ වෙනවා නම් ඒක අපි කියනවා ණයට සිදුවන ගනුදෙනුවක් කියලා. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න. ගනුදෙනුත් ක්‍රම දෙකකට සිද්ධ වෙනවා. අත්පිට ගනුදෙනු සිද්ධ වෙනවා, ණය පදනම් මත ගනුදෙනු සිද්ධ වෙනවා. මේ දෙකේ තේරුමත් දැනගන්න ඕන.
හොඳයි දුවේ පුතේ. අපි දැන් බලමු ගිනුම්කරණය හැඳින්වීම යටතේ අවසාන කොටස. ඒ කියන්නේ විවිධ ගනුදෙනු තුලින් බිහිවන වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් කියන්නේ මොනවද කියලා. මේ තමයි ව්‍යාපාරයක තියෙන ගිනුම් හදන්න අවශ්‍ය වෙන ගිනුම් වර්ග පහ කිව්වත් නිවැරදි. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් බිහිවෙන්නේ කොහොමද? දැන් සවන් දුන්නා වගේ විවිධ ගනුදෙනු තුලින් තමයි බිහිවෙන්නේ. අපි ගනිමු පළවෙනි සංරචකය වත්කම්. වත්කමක දකින්න පුළුවන් දුවේ පුතේ මෙන්න මේ ලක්ෂණ ටික. මේ ලක්ෂණ ටික තියෙනවා නම් අපි ඒකට කියනවා වත්කමක් කියලා. එකක් තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවෙන එකක් වෙන්න ඕන. රුපියල් 50,000ක බඩු තොගයක් මිලට ගත්තා. අන්න අතීත ගනුදෙනුව. දෙවනි එක තමයි අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එන්න ඕන. දෙවනි කරුණ අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ. තුන්වෙනි එක තමයි ව්‍යාපාරය විසින් පාලනය කරන සම්පත් අපි වත්කම් කියලා කියනවා. හොඳට මතක තියාගන්න වත්කමක මේ ලක්ෂණ තුනම අන්තර්ගත වෙන්න ඕන. අපි බලමු මේ එකින් එක මේ ලක්ෂණ තුන පැහැදිලි කරගන්න. පළවෙනි එක තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වන්නා වූ සම්පත් වත්කම් කියලා කියනවා. ව්‍යාපාරය විසින් මිලටගත් යන්ත්‍ර. යන්ත්‍ර කිව්වම දුවේ පුතේ මේ යන්ත්‍ර දැන් අරගෙන ඉවරයි. අතීත ගනුදෙනුවක් නේ. එහෙමනම් නිර්වචනයේ එන අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වූ සම්පත් වත්කම් කියලා කියන දේ දැන් දරුවන්ට තේරුම් යන්න ඇති. ඒ වගේම තමයි තවත් නිදසුනක් අරන් බලමු. ව්‍යාපාරය විසින් මිලටගත් මෝටර් රථ. දැන් මේ මෝටර් රථයත් ව්‍යාපාරයට අරගෙන ඉවරයි. අතීත ගනුදෙනුවක්. එහෙනම් නිර්වචනයේ එන අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වූ සම්පත් වත්කම් කියලා කියන දේ දැන් තවත් හොඳට දරුවන්ට තේරුම් ගන්න පුළුවන්. ව්‍යාපාරයේ විසින් මිලටගත් ඉඩම්, භාණ්ඩ තොග ආදී වශයෙන් අපිට අතීත ගනුදෙනු කියන්න පුළුවන්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වූ සම්පත් වත්කම් කියන කොටස තමයි මේ පැහැදිලි කළේ. දැන් ඔය යන්ත්‍ර, මෝටර් රථ වගේ අයිතමයන් වත්කම් ලෙස ගිණුම් වාර්තාවල පෙන්නුම් කරන්න නම් එහි පිරිවැය, වටිනාකම විශ්වාසදායී ලෙස මනින්න පුළුවන් වෙන්නත් ඕන. යන්ත්‍ර, මෝටර් රථ වගේ අයිතමයන් වාර්ෂිකව ක්ෂය වෙනවා. ඒ නිසා පිරිවැය වටිනාකම විශ්වාසදායී ලෙස මැනීමට පුළුවන් වෙන්නත් ඕන.
තවත් ලක්ෂණයක් තමයි මේ වත්කම්වල දකින්න පුළුවන් අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන ඉන්න ඕන. මේ වත්කම් කියලා කියන එකෙන් ව්‍යාපාරයට අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නේ කොහොමද කියලා අපි බලමු. මේකෙන් අදහස් කරන්නේ ව්‍යාපාරයක තියෙන මේ වත්කම් තුලින් අනාගත ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්න ඕන කියන එකයි. මොකක්ද මේ වත්කම් තුලින් අනාගත ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්නේ? අපි දැන් මෙහෙම කිව්වොත් ව්‍යාපාරයේ විසින් මිලටගත් යන්ත්‍ර තියෙනවනේ. ඒ යන්ත්‍රයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරලා ඒවා විකුණුවාට පස්සේ ඉදිරියේදී ව්‍යාපාරයට ආදායම් ලැබෙනවා නේද? එතකොට ඒකෙන් ඒ යන්ත්‍රය නිසා ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා නේද?
ඔව්දුවේ පුතේ. අවකාශමේ පාසලෙන් අපට නික්ම යන්නටත් වෙලාව ඇවිල්ලා තියෙනවා. එහෙමනම් තවත් පාඩම් කොටසකින් මේකේ ඉදිරි දිගුව ලබන සතියේ කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට ආයුබෝවන්.